කථානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් අංක 29 කොටස සහ 2023 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 28 හා 29 කොටස් සිව්වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 20 සහ 21 කොටස් සහ 6වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 26 27 28 හා 29 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එක වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 7-2 වගන්ති යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 8 දින ඇති අංක 2024/18 ඇලිරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා දේශගුණ අරමුදල පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යොමු කරන ලද අංක 1යි ඇලේරත් 2025 දරන මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් සුරාබද්ද ආඥාපනතේ වරහන් ඇතුලේ 52 පරිච්ඡේදය 22 වගන්ති යටතේ සුරාබද්ද නිවේදනය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්ති යටතේ නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ නියමය 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්ති යටතේ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දියන් ජනරජ ආණ්ඩුව අතර එළඹ ගිවිසුමේ සංශෝධනය කරන ලද සන්ධාන පත්‍රය සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරනවා. මම මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එක කාරණාවක් තියෙනවා පැහැදිලිව ඔබතුමාට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි මේ සිගරට් සම්බන්ධයෙන් තියෙන බද්ද. දැන් පළවෙනි පාර ආණ්ඩුවෙන් ඇවිල්ලා මේ සිගරට් බද්ද යම්කිසි සංශෝධනයක් කරන්න මුදල් කාරක සභාවේ අනුමැතිය ඉල්ලුවම අපි ඒක දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඔවුන්ට නැවතත් අපි කාරක සභාවට පැමිණලා අද ඒක ලොජිකලි අපිට විශ්ලේෂණය කරන්න කියලා කිව්වා. ඔවුන් ඒක කරා. දැන් ඔබලාට අයවැය පනත සම්මත කරගන්න අවශ්‍ය නිසා, අපිට තවදුරටත් ඒක කල් දාන්න බැරි නිසා අපි ඒක සම්මත කරා. මොකද නැත්තම් මෙතන අවුලක් වෙන නිසා. නමුත් ගරු කථානායකතුමනි, මේ සිගරට් බද්ද ගහන විදිය වැරදි. මම අද මගේ කතාවේ මම ඔබලා අහගෙන ඉන්නවා නම් මම ඒක විශ්ලේෂණය කරලා පෙන්නන්නම්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත් UNDP සංවිධානයේ සියලුම දෙනා කියලා තියෙන්නේ ප්‍රයිස් ටැක්සින් ප්‍රයිස්. ඒ කියන්නේ සිගරට් එකක් විකුණනකොට ඒකට 75%ක බද්දක් වදින්න ඕනේ. ඉතින් මේ බද්ද මේ වසර කිහිපයක් තුළ පල්ලෙහාට එමින් පවතිනවා. හරි. එතකොට මොනෑම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා මොනෑම් හෝ හේතුව මොකක්ද කියලා අපි දන්නවා. චෝදනාවක් කියලා කරනවා නෙවෙයි. නමුත් මේක හරියට විශ්ලේෂණය නොකරගත්ත නිසා ආයතනයට ලැබෙන ලාභය අතිවිශාලයි ආණ්ඩුවට ලැබෙන මේ ආණ්ඩුවට ලැබෙන මේ මේ ආදායමට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතන්න සිගරට් වලට ගහන බද්ධ සම්බන්ධය. ඒකට අපි මෙතන සාකච්ඡා කරා. ආණ්ඩුවෙන් පෙන්ලා දුන්නා උද්දමණයට තව 104ක් එකතු කරලා තමයි කියලා මේ බද්ධ ගහන. ඒගොල්ලෝ කියන උද්දමණය 1.9යි 4 කියන මේ ඉලක්කමක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒකට හරියටම තර්කයක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. නමුත් 4.1.9 එකතු කරලා 5.9කට මේ බද්ධ ගහලා තියෙනවා. හැබැයි ඒ පැත්තෙන් බැලුවොත් අපි පෙන්ලා දුන්නා අත වශයෙන්ම ගිය අවුරුදු උද්දමනේ 1.9 නෙමෙයි 1.2. එහෙමනම් ඔය බද්ධ වදින ඕනේ 5.2ට 5.9ට නෙමෙයි. නමුත් මේ 5.9ට ගෝල් ලීෆ් එකයි කැප්ස්ටන් එකයි තවත් මොකක් දෙකක් තියෙනවා මේ ජෝන් ප්ලේයර් ගෝල් ලීෆ් මේ ඔක්කොටම එක බද්ධ ගහනකොට ඔටෝමැටිකලි මේකේ ඩිස්ක්‍රපන්සි එකක් නිර්මාණය වෙනවා. මේ ඩිස්ක්‍රපන්සි එකක් නිර්මාණය වෙනකොට අලුත් සිගරට් ඉදිරිපත් කළා ඒවට කට්ටියව අල්ල ගන්නවා. මොකද තර්කය තමයි එහෙම නැති වුණොත් එහෙම බීඩි බොන්න ඒ කට්ටිය උනන්දු වෙනවා කියලා. ඉතින් මම මේ සභාවට යෝජනා කරනවා මුදල් කමිටුව හැටියට අපි මේක සම්මත කරේ අයවැය පාස් කර ගන්න අවශ්‍යතාවය නිසා, නැතු වෙන මොකක් අන්න නිසා නෙමෙයි. ඉතින් ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතෙන්ම මේ සිගරට් බද්ධ පනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. ගරු කතානායකතුමා බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් ගරු සභානායකතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ඉදිරි කිරීමක් ගරු මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් පළවෙනි එක මේක බජට් එක පාස් කර ගැනීම සඳහා සිගරට් මේ සම්බන්ධයෙන් තියෙන එක පාස් කර දුන්නාය කියන එක මං හිතන්නේ සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. මොකද කමිටුවක් විදිහට මේක ඩෙලිබරේට් කළා, මේක පිළිබඳ විශ්ලේෂණය කරලා කමිටුව විසින් එකඟතාවයකට ඇවිල්ලා තමයි තනි පුද්ගල මතයක් නෙමෙයි නියෝජනය කරන්නේ, මේ සඳහා අප්‍රූවල් එක දුන්නේ සෑහීමකට පත්වීමෙන් පසුව. ඔබතුමා මං හිතන්නේ එදත් ප්‍රකාශයට පත් කරායි කමිටුව තුලදීත් මේ ජාත්‍යන්තරය තුලදී 75%ක් මේකට ටැක්ස් ගහනවා අය මේකේ විශ්ලේෂණය කරලාද බැලුවේ කියලා. රාජ්‍ය නිලධාරීන් ඒකට ගෙනෙල්ලා පෙන්නවා දත්ත සපයමින් මේ රීජන් එකේ මේ කලාපය තුල බලලා ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුල බලලා මේ බද්ධ ශ්‍රී ලංකාවේ අය කරන ප්‍රතිශතයට සාධාරණ බේස් එක බේසිස් එකක් තියෙනවා කියලා. ඒ පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුව තමයි මේකට එකඟතාවය පළ කරේ. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් ගරු දැන් මේ මේ කාරණාවද අපි ඊළඟ අපේ මේ රැස්වීමට අපේ කතාවට මේ මේ එනවනේ. අපි ඒකට ගමු ගරු මන්ත්‍රීතුමා. ඒකට ගමු. හරි. ගරු පෙත්සම් මහජන පෙත්සම් සභානායකතුමා ගරු මන්ත්‍රීතුමා
බොහොම ස්තුතියි. මම ප්‍රතික්ෂේප කරනවා ගරු ඇමතුමාගේ මතය. මම පාරක සභාවේ සභාපති වුණේ අද ඊයේ නෙමෙයි. මම පොඩක් කියලා අවුරුදු 15ක් අපි සභාවල ඉඳලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා දැන් මේක විවාදයක් කරගන්න බෑ. ඒ ඉඳන් කරුණාකර මන්ත්‍රීතුමා අසුන් ගන්න. දැන් මේ විවාදයක් කරගන්න කාරණාවක් නෙවෙයි. දැන් සභානායකතුමා වාර්තා නෑ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ ඊට පස්සේ අපි දැන් ඊළඟට රැස්වීමක් කතාවක් තියෙනවානේ මේ දැන් කාර්ක සභාවේ සභාපතිතුමා ඉදිරිපත් කරන තර්කයයි අර ඊට පස්සේ ආයෙත් පරස්පර විරෝධී සමාජිකයෙකු ඉදිරිපත් කරන ගත්තාම ඒක ගැටළු සහගතයි. මොකද වාර්තාවක් ඉදිරිපත් කරන ඒ වාර්තා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමා මම හිතන්නේ සභාවේ කාර්ක සභාව තුළ ඒ ප්‍රශ්න විසඳ ගන්න නම් වඩා සුදුසු වෙයි කියලා. මමත් එකතු කරන්න කැමතියි. මම කෞශල ආරියරත්න මන්ත්‍රීතුමියත් මේ පිළිබඳව මමත් සමග සාකච්ඡා කළා. මම මේ අවස්ථාව කරගන්නවා ගරු මම හිතන්නේ ඔබතුමා ඉදිරිපත් කරපු හරයට මම හිතන්නේ අපි කවුරුත් එකඟයි. නෑ තුමත් එකඟයි. ඔබතුමා කියපු අර වචනයක් සම්බන්ධනේ එතුමා මතු කරේ නැතුව මේ සිගරට් ටැක්ස් එක සම්බන්ධව නෙමෙයි වාදිතී වෙන්නේ මම හිතන්නේ. ඔබතුමා අර මේ අනුමත කරේ මේ පදනම නිසාය කියලා කියප එකත් එක. නම මට ඒක නෙමේ කතානායකතුම. නෑ මට නෑ මම හිතන්නේ අපි කවුරුත් ඔබතුමාගේ මේ සේවය ගරු කරනවා හර්ෂමතුමා මන්ත්‍රීතුමා. ඔබතුමා මේ කාර්ය සභාව කරන සේවය අපි ගරු කරනවා. මේ අපම කල්නොත් කියලා තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්නේ ආවේ අර ආණ්ඩුවට අයවැය සම්මත කර ගන්න ඕන නිසා සිගරට් ටැක්ස් එක සම්මත කරලා දුන්නක් කුවම ඒක වෙන ඉම්ප්ලිකේෂන් එකක් තියෙනවා. ලංකාවේ ඉන්නවනේ නයි අරන මීඩියා ටිකකුත් දරු කතානායකතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි මම ඒකේ කාර්ක සභාවේ මන්ත්‍රීතුමියක් වෙච්ච කෞශල ආරියරත්න මැතිණියන් මට මේ ගැන මීට දින කිහිපයකට කලින් කිව්වා. මාත් මේ ගැන උනන්දු සහගත පුද්ගලයෙක්. මම කැමතියි ඔබතුමාගේ අවසරය මත ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ඔෆ් ශ්‍රී ලංකා the case for raising tobacco taxes in the national budget for 2023 and ඉදිරිපත් කරපු IPS එකේ පොලිසි පේපර්ස් ගොඩක් පිළිගන්නවා ඒක නිශ්චිත කරුණක් තිබෙනවා ගරු මැතිතුම කතානායකතුමනි IPS estimate that the government could have earned LKR 23.6 billion in additional excise tax revenue if a single excise tax for cigarette of all lengths was introduced according to the formula in 2021 කියලා. මම කියන්නේ මේව එකක්වත් මේ අපි දේව වාක්‍ය ලෙස ගන්න ඕනේ නැහැ. නමුත් මේ සිගරට් ටැක්ස් එකේ මැනියුලේෂන් එකක් තියෙනවා. මේකට ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා කියන එක මම හිතන්නේ අපි කවුරුත් දන්න දෙයක්. ඒ නිසා මම හිතනවා හර්ෂ මන්ත්‍රීතුමා යෝජනා කර විදියට ඒ කාර්ක සභාවේ මන්ත්‍රීතුමාලට මම හිතනවා මේක පුළුවන් කරගන්න කියලා බොහොම කන්ස්ට්‍රක්ටිව් ඩිබේට්ස් යන කාර්ක සභාවක් එකතු වෙලා මේක රටට වාසිදායක වෙන විදියටත් මිනිසුන්ගේ හෙල්ත් එකට වාසිදායක වෙන විදියටත් තීන්දු කරන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. මම ඉල්ලා සිටින ඔබතුමාගේ මේක සභාගත කරන්න printed copy.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලි ගුණසිංහ මහත්මිය පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි මොරටුව කල්දමුල්ල ඊබට් පටුමග අංක 62 දරන ස්ථානයේ පදිංචි IN වැලිගම මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත 9 පටුමග අංක 16 දරන ස්ථානයේ පදිංචි SMN සේනානායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා.
ගරු කතානායකතුමනි දඹදෙණිය කුරුණෑගල පාර යන ලිපිනෙහි පදිංචි ස්වර්ණමූර්ති රණතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා.
ගරු කතානායකතුමනි ගම්පහ විජේපාර අංක 96 එකදරන ස්ථානයේ පදිංචි පద్මා මාලිනී මහා ගමාච්චි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මම පළවෙනි ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායකතුමනි ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මේ විදිහට ලබා දෙන්න පුළුවන්. රෝමන් එක අංක 24.12 ඇලිරක් 0.85 20/24 නොවැම්බර් මාසේ 25 වෙනි සමුදා දින නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව අමාත්‍යාංශ 24යි දෙපාර්තමේන්තු 87යි ව්‍යස්ථාපිත මණ්ඩල 376යි රෝමන් ඉලක්කම් 2 අදාළ පිළිතුරු එමුණුම 1 සිට එමුණුම 21 දක්වා ඇතුළත් කරලා තියෙනවා. රෝමන් 3 රජයේ සමාගම් සංඛ්‍යාව 2 ඒ තමයි සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ සීමා සහිත LRDC සේවා පුද්ගලික සමාගම. ඊට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින්ද ආරක්ෂක සේවාවන් සපයනු ලබනවා. රෝමන් 4 අදාළ තොරතුරු එමුණුම අංක 1 සිට 21 දක්වා ගොනු කරලා තියෙනවා. ආ රෝමන් 1 අදාළ තොරතුරු එමුණුම අංක 1 සිට 21 දක්වා ගොනු කරලා තියෙනවා. රෝමන් 2 අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ව්‍යස්ථාපිත මණ්ඩල රාජ්‍ය බැංකු සහ රජයේ සමාගම් රාජ්‍ය සංස්ථා සඳහා ආරක්ෂක සේවා ලබා ගැනීමට අදාළව 2010 අගෝස්තු 12 දින රාජ්‍ය මුදල් චක්‍ර ලේකම් 445 එවකට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. එමනුම 22 හැටියට ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව රජයේ සතු ආරක්ෂක සමාගම් වලින් රජයේ ආයතන වලට ආරක්ෂක සේවා සපයා ගැනීමට හැකියාව තියෙනවා. ආ අදාළ නොවේ.
ඇමතුමා අර මට පොඩ්ඩක් කියන්න ආ එක ආයතන ඔබතුමා සභාගත කරනවා ඒකෙන් මුල් දෙක තුන කියන්න පොඩ්ඩක්.
ආ දෙක
ආ එකේ රාජ්‍ය ආයතන වලට ආරක්ෂා සේවය
රාජ්‍ය අමාත්‍යාංශ 24යි දෙපාර්තමේන්තු 87යි ව්‍යස්ථාපිත මණ්ඩල
ආ ආ එක රෝම ඉලක්කය එකේ උත්තරේ
ප්‍රශ්න අහන්නේ මේ විදිහට ඇති අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ව්‍යස්ථාපිත මණ්ඩල ඇතුළු මුළු රජයේ ආයතන සංඛ්‍යාව කොපමණ සංඛ්‍යාවනේ අහන්නේ සංඛ්‍යාව දාලා තියෙන්නේ
ආයකේ අහන්නේ මේ කරප්ෂන් ඒ කියන්නේ රාජ්‍ය ආයතන වල අරසා සැපීමේදී අදාළ කොන්ත්‍රාත් ලබා ගැනීමේදී වංචනික ක්‍රියා සිදු ඇති ආයතන ඔබතුමා ලයිස්ට් එක
තියෙනවා ආ ආ හරි ඔව් සිදුවන බව
ආ
අදාළ තොරතුරු එමුණු මේ කේසෙට 21 දක්වා ගොනු කරලා තියෙනවා
ගරු කතානායකතුමනි ගරු අමතුමාට ස්තුතිවන්ත වෙනවා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව මගේ මේ ප්‍රශ්නේ අරමුණ තමයි එක අපේ රටේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා කියන කීතා පැහැදිලි පිළිතුරත් එක්ක අමාත්‍යාංශ 24ත් එක්ක ස්ථාපිත මණ්ඩලත් එක්ක මම හිතන 400කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මින් ඉතාම කුඩා ප්‍රමාණයකට තමයි රාජ්‍ය මැදිහත් වෙච්ච ආයතනයක් විසින් ආරක්ෂාව සැපීම සිදු කරන්නේ. එතකොට මම කැමැතියි දැනගන්න රාජ්‍ය ව්‍යාපාර රාශියක් වෙන සමහර ඒවා බොහොමයක් පාඩු ලබනවා. සමහර හදිසි ඒ කියන්නේ ඉතාලොස්සක් ව්‍යාපාර ලාභ ලබනවා. මේ ව්‍යාපාරයේ පාඩු ලබන ව්‍යාපාරයක් නෙමෙයි. අපිට බැරිද රජයේ ওই තියෙන ආයතන දෙක පුළුල් කරන්න. එකෝය ඔය ආයතන දෙකට අවශ්‍ය පහසුකම් ටික සපයලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමියට මම යොමු කරන විශාල වංචාවක් මේ පහුගිය කාල සීමාව තුළ ආරක්ෂා සැපීම සම්බන්ධයෙන් වෙලා පාර්ලිමේන්තුවේ කතා කරා. සම මම අහනවා ගරු අමාත්‍යතුමනි අපිට බැරිද රජයේ ආයතන දෙක ශක්තිමත් කළා මේ විශේෂයෙන්ම යුද හමුදා විශ්‍රාම යන පිරිස ඉන්නවා ඔබතුමා කිව්වාගේ සිවිල් ආරක්ෂක ඒ පිරිස ඉන්න මේ සියලු දෙනා එකතු කරගෙන මේ ආයතනය පුළුල් කරලා ඉවර වෙලා අපේ රටේ රාජ්‍ය ආයතන වල ආරක්ෂා ලබා දීම සඳහා රජයේ මේ ව්‍යාපාරයක් විතර වකිම ගන්න මහ විශාල වංචා දූෂණ දැන් ඔබතුමාගේ ලයිස්තුව කියා ගන්න බැරි වුණා ඔය ආයතන ගණනාවක් මේ වංචා දූෂණ කොන්ත්‍රාත් ලබා දීමේදී වංචා දූෂණ සිදු කරලා තියෙන. ඔව් ඒ කියන්නේ ඔය ඔක්කොම. ඒ නිසා ඒ වෙනුවෙන් රජෙ මැදිහත් වීමක් කරන්න පුළුවන් කමක් තියද නැත්නම් මොකද ඒකේ තියෙන අපහසුතාවය කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති.
ඔව් ගරු කතානායකතුමනි එතුමා කියපු කාරණේට එකයි මම ඒ ටික සභාගත කරන අතර ඉදිරියට සලකා බලනවා. ඇත්තටම දැනටමත් රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 445 යටතේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වීමේදී ගැටලු පසුගිය කාලේ පැනනගින්න ඇති. ඔව් අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා ඉදිරියේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න සූදානම්.
ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ අපේ රටේ දූෂණ වංචා රාජ්‍ය දේපළ මංකොල්ල කණේවා මාතෘකා විතරයි. يعني එළියට එනවා අය එක කාලේ වැලි තලාවෙන් වැහිලා යනවා. ඒ වගේ සිද්ධියක් තමයි ඇවන්ගාඩ් සිද්ධිය. ඇවන්ගාඩ් එක ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරා මං හිතන්නේ සති ගණන්. හැබැයි අද වෙනකොට ඒකට මුල පුරපු ඒකට හයිය දීපු ඒකට සම්බන්ධ සියලු දෙනා මං හිතන්නේ නිශ්ශබ්ද වෙන්නවා අධිකරණමේ ක්‍රියාමාර්ග ගන්නවා කියලා සමහරු කාට හරි කියන්න පුළුවන්. නමුත් මෛත්‍රී වසන්ත සම්රසිංහ ඇමතුමත් ඉන්න වෙලාවේ මේක හොඳ වෙලාව සමාජය තුල කතිකාවක් බවට පමණක් පත් වෙලා තිබිච්ච ඇවන්ගාඩ් මහා විශාල මුදල් වංචාව මේ රටට අහිමි වෙච්ච මුදල් ලබා ගැනීම සහ මේ වෙනුවෙන් චෝදනා ලබන පිරිස හරි නිවැරදි ක්‍රමවේදයක් කරහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න මම කැමැති කරු ඇමතුමාගෙන් ඔබතුමාගේ විශේෂපතේ නොවුනත් මේ වෙනුවෙන් අවශ්‍ය ප්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමා යම්කිසි සමාජයට පොරොන්දුවක් දෙනවද ඒක යම්කිසි ආකාර ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න කැමති මොකද මමත් ඉතාම කැමති පෞද්ගලිකව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉද මේ කාරණා වෙනුවෙන් පහුගිය කාලේ බොරුවට මේකේ විවාද තියුවා ඒ විවාදවල ප්‍රතිඵලයක් නැහැ මම පහුගිය දවස් දැන් මම දැක්ක මේ ගරු ඇමතුමා ක්‍රිකට් ආයතන ගැන පෙරේද කතා කරාම ලස්සනට ක්‍රිකට් ආයතනේ හොඳ ගාණක් දීපු විපක්ෂ මන්ත්‍රීවරු දෙන්නෙක් එකම කොලේ වලන් කිව්වා පිළිලැජ්ජයි ඒ තත්ත්වෙට මේ රට පත් වෙලා තියෙන්නේ මම කියනවා මේ වගේ සිද්ධි නැවත ඇති නොවෙන්න මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ප්‍රවේශයක් ගන්න ඔබ සූදානම්ද කියලා
ගරු කතානායකතුමනි ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණට අනුව මේවා අපි සාකච්ඡාවලට පමණක් සීමා කරන්නේ නැහැ කියන කාරණේ අවධාරණය කරන්න ඕනේ. ඒ අයුතු ලෙස කටයුතු කරලා තියෙන ආයතනවලට සහ පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා කලබල වෙන්න එපා, අපි ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. බොහොම ස්තුතියි.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට, ගරු ශානික්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට, දෙවෙනි වටය ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන්.
ගරු කතානායකතුමා, ගරු චමින්ද
ටේබල් කරන්න.
විජේසිරි ප්‍රශ්නය මම සභාගත කරනවා.
ගරු ශානික්‍යන් රාසමාණික මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි, ශානික්‍යන් මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
පිළිතුරු සභාගත කරනවා.
ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, මම පිළිතුරු සභාගත කරනවා.
ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, මම පිළිතුරු සභාගත කරමි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහ ජීවිතයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම අප සියලු දෙනාගේ සදාචාරාත්මක වගකීමක් වෙනවා. නමුත් පසුගිය කාලයේදී බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකම ආදායම් මාර්ගයේ බවට පත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් සඳහා වූ පොලී ප්‍රතිශතය කප්පාදු කිරීමත් සමග තවත් අසරණ තත්වයකට පත්වීමට ඔවුන්ට සිදු වුණා. බොහෝ පිරිසකට සිය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම, අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර පාන ලබා ගැනීම පවා නොහැකිව අර්බුද රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ මූලික ගැටලුවලට විසඳුම් ලබා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශේෂයෙන්ම මම කතා කරන්නේ අධිපෝසතුන් හෝ ධනවතුන් ගැන නෙවෙයි, මෙරටේ සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳව ඒ අය වෙනුවෙන් මේ ප්‍රශ්න මම ඉදිරිපත් කරනවා. දැනට තැන්පතු සඳහා අය කරනු ලබන රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය කොපමණද? අයවැය මගින් මෙම රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය withholding tax එක ඉහළ නැංවීමට සූදානම් වන්නේද? එසේනම් ඒ කොපමණ ප්‍රතිශතයකින්ද? සමස්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු මගින් රඳවා ගැනීම බදු අයකර ගැනීමක් සිදුවන්නේද? නොඑසේනම් එසේ රඳවා ගැනීම බදු අයකරනු ලබන සීමාවන් කවරේද? මෙම අය කරනු ලබන රඳවා ගැනීම බදු නැවත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද? එම ක්‍රමවේදය කුමක්ද? මෙම ක්‍රමවේදය තුළින් අඩු සාක්ෂරතාවයක් සහිත ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි අපහසුතාවයන්ට පත්වන බව රජය දන්නේද? එසේනම් රඳවා ගැනීම බදු නැවත ලබා ගැනීමට සරල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් මේ මන්ද ළමා තැන්පතු සඳහා රඳවා ගැනීම බදු අයකිරීමක් සිදුවේ. එසේනම් එම අයකරගත් බදු ප්‍රමාණයන් නැවත ලබාගත හැකි වන ක්‍රමවේදය කුමක්ද? ළමා තැන්පතු රඳවා ගැනීම බදුවලින් නිදහස් කළ නොහැකි වන්නේද? ඒ මන්ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතුරින් බොහෝ දෙනෙක් අද ගත කරන්නේ අති දුෂ්කර ජීවන ගමනක්. පසුගිය යහපාලන ආණ්ඩුව මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා ලබා දුන් 15%ක තැන්පතු පොලිය යහපාලන ආණ්ඩුව පමණක් නෙවෙයි බොහෝ රජයන් පහුගිය කාලේ මේ ප්‍රතිශතයන් ලබා දෙන්නට කටයුතු කරා. මේක අවලංගු කිරීමක් සිදු වුණේ පසුගිය රජයේ සමයේ. අපි අහන්න කැමති මේ 15%ක තැන්පතු පොලිය අවම වශයෙන් 120%කට අඩු තැන්පතු සඳහා හෝ යලි ක්‍රියාත්මක කර නොහැකිද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය උස්සල් මගින් සිය ඖෂධ මිලදී ගැනීමේදී සහන මිලට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේද? මෙම සහනය පෞද්ගලික උස්සල් මගින්ද ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? ඒ මන්ද? විශේෂයෙන්ම මතක් කරන කැමති ගරු කථානායකතුමා, දැනට පවතින පොලී අනුපාතය දිහා බැලුවොත් විශේෂයෙන්ම බැංක් ඔෆ් සිලෝන් එකේ ෆික්ස් ඩිපොසිට් රේට් එක ස්ථිර තැන්පත් පොලී අනුපාතයේ වසර දෙකකට ඒක 7.5. මේ රජය යෝජනා කරලා තිබෙනවා අමතර 3%ක් ලබා දෙන්නට. 10.5ක පොලී අනුපාතයක් තුළ යම් කිසි ආදායම් මාර්ගයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. අපි කියන එක ප්‍රමාණවත් නැහැ කියලා. මේක අනිවාර්යයෙන්ම 15% විය යුතුයි. සහ විශේෂයෙන්ම අඩුම ගානේ 120%ක් දක්වා, 120%ක තැන්පතු දක්වා මේ පොලී අනුපාතයේ ක්‍රියාත්මක විය යුතු කියන එක තමයි අපේ මතය. රජයෙන් මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනදායි පිළිතුරක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු
වෙනවා.
ගොමත්ම ස්තුති ගරු කථානායකතුමනි, රඳවා ගැනීමේ බද්ධ කියලා කියන්නේ තවත් එක් වෙනත් බද්ධක් නොවන අතර යම් තැනැත්තෙකු බද්ධට යටත් තම ආදායම මත ගෙවිය යුතු බදු ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකර ගන්නා එක් ක්‍රමවේදයක් පමණි. ඒ අනුව යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ වර්ෂයේ අවසානයේදී ආදායමේ තක්සේරුව මත වර්ෂ අවසානයේදීද සොයන් තක්සේරු ක්‍රමය මත කාර්තුමය වශයෙන්ද ආදායම ජනනය වන මොහොතේදී එනම් ප්‍රභවේදී ඇට් සෝස් අදාළ බදු ප්‍රමාණය අයකර ගැනීමේ ක්‍රමවේද තියෙනවා. ආදායම මත ප්‍රභවේදී පැන නගින අවස්ථාවේ අදාළ බදු ප්‍රමාණය අයකර ගැනීම තමයි රඳවා ගැනීමේ එමත් නැත් අපි විත්හෝල්ඩින් ටැක්ස් ලෙස හඳුන්වන්නේ. සමහර විට පුද්ගලයෙකු ඒ බදු මූලාශ්‍රයට අදාළව ගෙවිය යුතු සම්පූර්ණ මුදලම රඳවා ගැනීමේ බද්දක් ලෙසත් ප්‍රභවේදී අයකරන අවස්ථාද තිබේ. උදාහරණයක් ලෙස දැනට වැටුප් ආදායම මත ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් ක්‍රමවේදයේ යටතේදී සම්පූර්ණ බදු වගකීමම අයකරනු ලබනවා. එහිදී එම තැනැත්තාගේ බද්දට යටත් සම්පූර්ණ ආදායම වැටුපෙන් පමණක් ලැබෙනවා යන උපකල්පනය මත අදාළ රැඳවුම් බද්ද අයකරනු ලබයි. ඒ අනුව වැටුප් ආදායම බිඳුවේ සිට 36 දක්වා වූ බදු අනුපාතයන්ට යටත්ව මුළු බදු ප්‍රමාණයම රඳවා ගැනීමේ බද්දක් ලෙස අයකරයි. ඊළඟට පොලී මත ප්‍රශ්නය. පොලී මත රඳවා ගැනීමේ බද්දක් ලෙස දැනට අයකරනුයේ 5%ක ප්‍රතිශතයකි. බදු අනුකූලතාවය නංවා ගැනීමේ අරමුණිනුත් ඒ වගේම බදු පදනම පුළුල් කර ගැනීමේ අරමුණිනුත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පාසුකම් වැඩසටහනේ දෙවනි සමාලෝචනයේදී සාකච්ඡා වූ පරිදි 2025 ආදායම් පුරෝකථනයේ වෙනුවෙන් එකඟ වී තිබූ ආකාරයටත් මෙම ප්‍රතිශතය 10% දක්වා ඉහළ දමා තියෙනවා. කෙසේ වෙතත් පොලී ආදායම ලබන පුද්ගලයා ගේ වාර්ෂික බදු නිදහස් සීමාවට වඩා අඩුවෙන් ආදායම් උපයන්නේ නම් එනම් වාර්ෂයකට රුපියල් 118ට වඩා ආදායම් උපයන්නේ නම් ප්‍රභවේදී අයකරන ලබන 10%ේ බදු ප්‍රමාණය ආපසු ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම බදු නිදහස් සීමාව ඉක්මවා ආදායම් උපයන්නේ නම් තමන්ගේ බදු වගකීම ගෙවන අවස්ථාවේදී ඉහතින් අය කරනු ලබන රඳවා ගන්නු ලබන 10% බදු ප්‍රමාණය බදු බැරක් නැත්නම් ටැක්ස් ක්‍රෙඩිට් ලෙස අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් බදු අය කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහාත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බදු නිදහස් සීමාවට වඩා අඩුවෙන් ආදායම් උපයන්නන්ගේ පහසුව සඳහාත් අදාළ පුද්ගලයා විසින් තම ආදායම පිළිබඳව ප්‍රකාශයක් බැංකුවට හෝ අදාළ මූල්‍ය ආයතන වෙත ලබා දීමේ පදනම් කරගනිමින් ඔහුගේ හෝ ඇයගේ තක්සේරු ආදායම ₹1,18,000 ඉක්මවන්නේ නැතිනම් පොලී ආදායම මත ප්‍රභවයේදී 10%ක් රඳවා නොගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අවශ්‍ය උපදෙස් දැන් බැංකු සහ මූල්‍ය ආයතන වලට අපි ලෙමින් ලබා දෙමින් තියෙනවා. වගේම ළමා තැන්පතු සඳහා මෙම ක්‍රමවේදය වළංගු වෙන අතර එයිදී ළමයාගේ භාරකරු මේ සඳහා මැදිහත් විය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ ආදායම හා ලබා දෙන ප්‍රකාශයේ සලකා බැලීමෙන් අදාළ කටයුතු සිද්ධ කරනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතාවය සලකලා බලලා ලක්ෂ 10% අඩු තැන්පත් හිමියන් සඳහා අමතර 3% තැන්පතු පොලියක් ලබා දීම රජය විසින් මෙවර අයවැය තුලින් ප්‍රතිපාදන සලසලා තියෙනවා. 2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මාස 1 දින සිට බලපෑත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60ට වැඩි සහ 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කීපයක මෙම තැන්පතු තිබුණත් එය නොසලකා හරිමින් තැන්පතු කරුවෙක් එක් තැන්පතු කරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල ₹1,000,000 දක්වා මෙය වළංගු වෙනවා. තැන්පතු කරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල ₹1,000,000 නොඉක්වන තාක්කල් බැංකු කීපයක නත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්නට පුළුවන්. මෙම යෝජනා ක්‍රමයේ යටතේ ඇති තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ලබා ගත යුතුයි. ඒ වගේම රජයේ ඔසුසල් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මිලදී ගනු ලබන අත්තන් ඖෂධ මිලදී ගැනීමේදී කාඩ්පත් පාවිතයෙන් ගෙවීම සිදු කරන්නේ නම් 3% වට්ටමක්ද මුදල් වලින් ගෙවීම සිදු කරන්නේ නම් 5% වට්ටමක්ද මේ වෙනුවට අපි ප්‍රදානය කරනවා.
ගරු සිවඥානම් තේදරන් මන්ත්‍රීතුමා, ගරු සිදරන් මන්ත්‍රීතුමා, අපි විපක්ෂනව පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕන
කියලා. මීට පෙරත් ප්‍රශ්න අහපු අයට අවස්ථාව ලබා දීලා තියෙන මම ඉල්ලීමක් කරනවා මට පැහැදිලි කර ගැනීමකට අවස්ථාව ලබා දෙන්න කියලා. ඔබතුමාගේ පිළිතුරේ ප්‍රකාශ කරා බදු කාර්යක්ෂමතාවය වැඩි කරගන්නට තමයි මේ 5% සිට 10% දක්වා මේ වැඩි කිරීම කරන්නේ කියලා. මම හිතන්නේ බදු කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ අය කරන බදු ප්‍රතිශතය වැඩි කරලා නෙවෙයි ඇමතිතුමා. බදු කාර්යක්ෂමතාවය වැඩි කරගන්නට ඕන මේ බදු ව්‍යුහය තුළ, මේ ටැක්ස් ස්ට්‍රක්චර් එක තුළ ඇත්ත වශයෙන්ම කාර්යක්ෂම ක්‍රමවේද අනුගමනය කරමින් මේ බද්ධ වැඩි කරලා නෙවෙයි. ඉතින් මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා ඒක ඔබතුමා අවබෝධ කරගෙන ඒක නිවැරදි කරන්න. මොකද කාර්යක්ෂමතාවෙන් ඉනඩියක් තවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය ඔබතුමාගේ. බදු කාර්යක්ෂමතාවයේ කියලා 5% සිට 10% දක්වා වැඩි කිරීම සුදුසු නැහැ. ඒක වැරදි. අනික් කාරණාව තමයි මේ ආපසු ලබා ගන්නට තියෙන ක්‍රමවේදය. ඒක ඉතාමත්ම අමාරු ක්‍රමවේදයක් සාමාන්‍ය ජනතාවට අනුගමනය කරන්න. අපේ යෝජනාව ඒ ක්‍රමවේදය සරල කරන්නට යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අනික් කාරණාව තමයි ආණ්ඩු ගණනාවක් අඛණ්ඩව ලබා දුන්නු 15% පොලී ආදායම මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීම සඳහා මම හිතන්නේ 3% වැඩි කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. විශේෂයෙන්ම මුළු ගණන දැන් වෙළඳ පොලේ පොලි අනුපාතය 7.5 නම් ඒක 15% දක්වා වැඩි කිරීම ඉතාමත්ම වැදගත්. මේක මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බලවත් ඉල්ලීමක් කියන එක මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතියි.
කතානායකතුමනි මට අවස්ථාව දෙනවා නම් පැහැදිලි කිරීමක් කරන්නම් කෙටියෙන්. ඇත්තටම මම පිළිතුරේදී ඉතා පැහැදිලිව කිව්වා කාර්යක්ෂමතාවය කියන්නේ එක කාරණයක් පමණයි. කාර්යක්ෂමතාවයේ බදු පදනම පුළුල් කිරීම, ඒ වගේම දෙවනි සමාලෝචනයේදී 2025 වෙනුවෙන් කරන ලද පුරෝකථනයන්ගේ ඒ සම්පින්දණයේ කරපු වැඩක්. ඒතර බදු කාර්යයේ කාර්යක්ෂමතාවයත් ඒක එක් කාරණයක් පමණයි. අපි යන්නට යන්නේ වඩාත්ම ට්‍රාන්ස්පේරන්ට් සාධාරණ බදු පදනම පුළුල් කරගැනීමේ ක්‍රමවේදයකට. ඒ නිසායි පිළිතුරේ කොටසක් විතරයි ඒ ප්‍රශ්නෙට මතක කළේක වැරදි අර්ථකථනයක්. දෙවනි කාරණය තමයි මේ ඒක ආපසු ගෙවීමේදී අපි දැන් ආපසු ගෙවන්න ක්‍රමයක් යෝජනා කරනවානේ. එතකොට පක්ෂ නායකතුමා කියනවා ඒක හරි අමාරු එකක් කියලා. ඉතින් මම දන්නේ අපි තාම යෝජනා කරපු ක්‍රමයේ භාවිතයට ගණින්නෙත් නැතුව දකින්නෙත් නැතුව උපකල්පන මත කොහොමද ඒක අමාරු එකක් කියන්නේ කියලා. අපි පොදුවේ පිළිගන්නවා රිෆන්ඩින් සිස්ටම් එකේ ගැටලු තියෙනවා. ඒවා තේරුම් අරගෙන තමයි දැනට මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡා කරලා මේක කාර්යක්ෂමව ආපසු ලබා දෙන්නත්, ඒ කියන්නේ බදු ගෙවන්නන්ට, කියන්නේ අවුරුද්දකට ලක්ෂ 18 ඉක්මෝණායට, එහෙම නැති අයට බද ඒ 10% අය නොකර ගන්නවයි කියන එකත් මගේ පිළිතුර ඉතාම පැහැදිලිව කිව්වා. ඒ සඳහා අදාළ ප්‍රකාශය ලබා ගැනීමටත් තාක්ෂණයේ භාවිතයටත් අදාළ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට බලමු මෙහෙම ගැටලුවක් තියෙනවද කියලා. ඒක උපකල්පන මත නිගමනයකට එන්න බෑ. ඊළඟ කාරණේ මේ 15% පොලියක් 15% කියන එකක් හෝ එකක් දෙකක් හරි කියන එකක් ස්ථාවරව තියෙන එකක් නෙමෙයි, ආර්ථිකයේ මත පවතින තත්වයක්. මේ 15% කතාව තියෙනකොට ඒ වෙලාවේදී රටේ බැංකු පද්ධතියේ පොලිය අනුපාතයත් ඒහා කිට්ටුවෙන් තිබුණු එකක් 10, 11, 12. අද පොලිය අනුපාතයේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ යෝජනා කරලා තිබිච්ච 2020 ගණන් වල 22 විතර 15% පොලිය අනුපාතයේ යෝජනා කරලා තියෙද්දි ඇත්තටම මොකද වුනේ, පොලිය අනුපාතයේ සීක්‍රෙන් ඉහළ ගිහිල්ලා 30% ආසන්නයට ගියා. එතකොට ස්වයංක්‍රීයව මේ වැඩ පිළිවෙල 15% වැඩ පිළිවෙල අතරින් සිද්ධ වුණා. ඒ වෙලාවේ 15% දෙනවා කිව්වොත් අපි කවුරු හරි කිව්වොත් 30ක් 20ක් බැංකු වලින් ප්‍රදානය කරනකොට අපි ජේෂ්ඨ පුරව ඇසියන්ට 15%යි දෙන්නේ, 15%යි කියන නිශ්චිතාගයේ කීටියොත් එහෙම වෙන්නේ. ඒක වැරදි, ඒක කරන්න බැරි නිසා බැංකු අතහැරලා දාලා තියෙනවා. ඒ නිසා අපි මේ යෝජනා කරලා තියෙන තාම ස්ථාවර වෙමින් තියෙන ආර්ථිකයක්, පොලිය අනුපාතයේ හොඳ ස්ථාවර වෙන ආර්ථිකයක ක්‍රමිකව පහළ යන්නට ඕනේ. ඒ පහළ යනකොට මහ ජනතාවගේ ආදායම ස්ථාවර වෙන ක්‍රමයක්, ක්‍රය ශක්තිය වැඩි වෙන ක්‍රමයකට අපි වැඩපිළිවෙල සකස් කරමින් තියදී තමයි මේ අතිරේක 3%ක ප්‍රදානය අපි ලබා දීලා තියෙන්නේ.
ගරු සිවඥානම් සේදරන් මන්ත්‍රීතුමා.
கௌரவ சபாநாயகர் அவர்களே, நான் கேள்வியை கேட்கின்றேன். கைத்தொழில் மற்றும் தொழில் முயற்சியாண்மை அபிவிருத்தி அமைச்சர் கௌரவ சுனில் கந்துன்னெத்தி அவர்களை கேட்பதற்காக, இலங்கையில் ஆரம்பிக்கப்பட்ட கைத்தொழில் துறைகளில் மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள வாழைச்சேனை காகித தொழிற்சாலை 1960களில் பல நூற்றுக்கணக்கானவர்களுக்கு வேலைவாய்ப்பை வழங்கிய பெருநிறுவனமாகும். இலங்கையில் நடைபெற்ற உள்நாட்டு யுத்தத்தை காரணமாக கொண்டு இத்தொழிற்சாலை கடந்த 30 ஆண்டுகளுக்கு மேலாக மூடப்பட்டே உள்ளது. கிழக்கு மாகாணத்தின் மிகப்பெரிய வேலை வழங்கும் நிறுவனமாக இருந்த இத்தொழிற்சாலை மீள இயங்குமானால் பல இளைஞர் யுவதிகளுக்கு வேலை வாய்ப்பை வழங்க முடியும். என்னுடைய கேள்வி 1, இத்தொழிற்சாலை அமைந்துள்ள நிலப்பரப்பு எத்தனை ஏக்கர் விஸ்தீர்ணமுடையது? 2, என்ன காரணத்திற்காக இத்தொழிற்சாலை மீள ஆரம்பிக்கப்படாமல் உள்ளது? 3, காகித தொழிற்சாலையை மீள இயங்க முடியாதனின் இயக்க முடியாதனின் அவ்விடத்தில் உருவாக்கப்படக்கூடிய புதிய தொழில்துறை பற்றி ஆராயப்பட்டுள்ளதா? 4, அத்தகைய தொழில்துறையை ஆரம்பிப்பதற்கான கருத்திட்டங்கள் எவையேனும் தற்போது அரசின் கைவசம் உள்ளனவா? 5, இத்தொழிற்சாலையை இயக்குவதற்கு ஏற்கனவே முன்னெடுக்கப்பட்ட முயற்சிகளும் அவை வெற்றி பெறாமைக்கான காரணங்களையும் கௌரவ அமைச்சர் தெளிவுபடுத்துவாரா?
ගරු කථානායකතුමනි, ඇමතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නට පිළිතුරු දෙන්නම්. මන්ත්‍රීතුමා, ඉතාමත් කාලීන ප්‍රශ්නයක්. මොකද අපි අයවැයත් ඉදිරිපත් කරද්දී පරණ දේශපාලනය මේ රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් කුණු කොල්ලට විකුණලා දාලා වහලා දාලා තිබ්බ තත්වයක මේවා පණ ගන්නන්න තමයි අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. ඉතින් පළවෙනි ප්‍රශ්නය, මෙම කර්මාන්ත ශාලාව අක්කර 330ක් අදාළ භූමි ප්‍රදේශයක් තමයි මේ කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ කර්මාන්ත ශාලාව සක්‍රිය කරන්න මේ 2014 දෙසැම්බර් මාස සිට අකර්මණ්‍යව පැවති 2020 වර්ෂයේදී නැවත ආරම්භ කිරීමට කටයුතු කරන තියෙනවා. නව රජය පත් වෙන අවස්ථාවේදී යන්ත්‍ර සූත්‍රවල බිඳ වැටීමක් තිබ්බා. ඉතින් ඒ යන්ත්‍ර සූත්‍ර ටික අපි නැවත හදලා අලුත් වැඩියා කරලා ඒ වනුව වාලච්චේන කර්මාන්ත ශාලාව මේ වන විට සක්‍රිය කරලා තියෙනවා. දැන් ඔපරේටින් විදිහට තියෙන්නේ. එතකොට මේකේ මේ මෙහියුම් ලාභයක් ඇති වෙන තත්ත්වයට පත් කරගෙන තියෙනවා. දැනට මාසකට ටන් 200ක නිෂ්පාදනයක් කරනවා. තවදුරටත් සිදු කරන ලබන වැඩිදියුණු කිරීම සහරහා අපි මාසකට ටන් 300ක නිෂ්පාදනයක් කරන්න තමයි අපේ සැලැස්ම තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය මෙම මේක ප්‍රශ්නට අදාළ නැහැ. ඇත්තටම ඒ ඉහත සඳහන් වාලච්ඡේන කඩදාසි කම්මල සක්‍රිය කොට තියෙන නිසා තවදුරටත් මේ භූමිය ඵලදායීතාව ප්‍රයෝජනට ගැනීම සඳහා විවිධාංගීකරණ ව්‍යාපෘති වෙනුවෙන් අපි සැලසුම් කරලා තියෙනවා ඉතිරි ඉඩ ටිකට. එතකොට හතරවෙනි කාර්යය මේ වන විට කාර්මික සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීම මගින් සම්බාණ්ඩ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා වෙලා තියෙනවා. ඊට අමතරව ඉහත සඳහන් කර ඇති පරිදි මල්ටි ප්‍රොඩක්ට් සෝන් එකක් බවට පත් කරන්න අපේ අදහසක් තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ බිඳ වැටීම නිසා අක්‍රිය වුණු යන්ත්‍ර අලුත් වැඩියා කිරීමට මේ වන විට කටයුතු කර තියෙනවා. එම නිෂ්පාදන ආරම්භ කොට මාසකට ටොන් 200ක අපි මේ බ්‍රේක් ඉවන් මට්ටමේ තමයි දුවන්නේ. මේක මෙට්‍රික් මේ මාසකට ටොන් 500ක ඉලක්කයක් කරා යන්න ඕනේ. නමුත් මේකේ තාක්ෂණය හරි පරණ. නමුත් අපිට ගොඩාක් ඉස්සරහට යන්න බැරි නිසා මේක අපි උත්සාහ කරනවා මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් කරා අලුත් ටෙක්නොලොජි ගෙනල්ලා ඉස්සරහට යන්න. ඉතින් මේ වෙනකොට 120ක් විතර සේවකයෝ වැඩ කරනවා. ඉදිරියේදී මේ සේවක පිරිස වැඩි වෙනවා අනිවාර්යයෙන් මේ අලුත් පාර්ට්නර්ෂිප්ස් හරහා.
ගෞරව මන්ත්‍රීතුමා.
ගෞරව සභානායකර අවර්களே, ගෞරව பிரதி அமைச்சர் அவர்களுடைய கூற்றுக்களுக்கு விடைகளுக்கு நன்றிகள். மிக முக்கியமாக பிரதி அமைச்சர் அவர்களே, இதிலே இந்த கழிவு தாள்கள் பாவிக்கப்பட்ட பேப்பர்ஸ் வந்து நிறைய இந்த நாட்டிலே இருக்கின்றன. அந்த பேப்பர்ஸை திரும்பவும் அதை கூழாக்கி பத்திரிகையாக அதை பேப்பராக்கி அதை உருவாக்கக்கூடிய முயற்சிகள் தொழில்நுட்பங்கள் உலகத்திலே வளர்ந்திருக்கிறது. அதே போல பிளாஸ்டிக் பொருட்கள் பல இடங்களிலும் வீசப்படுகின்றன. அவற்றை கூட திரும்பவும் மூலப்பொருளாக மாற்றுகின்ற தொழில்நுட்பங்கள் உலகத்திலே வளர்ந்திருக்கிறது. ஆகவே நான் நினைக்கிறேன் 330 ஏக்கர் காணி கொண்ட ஒரு கிழக்கு மாகாணத்தினுடைய மிக பெருமளவிலான வேலை வாய்ப்பை வழங்கி இருந்த காகித தொழிற்சாலையை மீண்டும் ஒரு பிரமாண்டமான தொழிற்சாலையாக மாற்றி அமைப்பதற்கு இந்த கழிவு பேப்பர்ஸையும் நாங்கள் எடுத்து, இதனை விட இந்த பிளாஸ்டிக் கழிவு பிளாஸ்டிக் பொருட்களையும் எடுத்து அதற்குரிய வகையிலே அந்த பொருட்களை உற்பத்தி செய்யக்கூடிய முறை இப்பொழுது நவீனமாக வாழைத்தாரிலிருந்து கூட பேப்பருக்கான மூலப்பொருட்களை கண்டுபிடிக்கிறார்கள். ஆகவே இந்த முறைகளை கண்டுபிடித்தால் நான் நினைக்கிறேன் அது அந்த குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்தினுடைய மூலப்பொருட்களை அடிப்படையாக கொண்டுதான் செய்யப்பட்டது. இது தொடர்பாக கடந்த 2019 காலத்திலே
ஒரு நிமிஷம்
அந்த காலத்திலே கௌரவ முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ஜோகேசன் அவர்களும் இப்போதைய பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீநேசன் அவர்களும் ஒரு கடும் முயற்சி எடுத்திருந்தார்கள். ஆகவே அந்த முயற்சி வெற்றி பெற நீங்கள் தயவு செய்து ஒத்துழைக்க வேண்டும் என்பதையும் நான் கேட்டுக் கொள்கின்றேன்.
බොමසූති, ඇත්තරම ඉතාමත් හොඳ යෝජනාවක්. මේ කඩදාසි කම්හලට අවශ්‍ය කරන කඩදාසි ප්‍රමාණයන් රාජ්‍ය ආයතන වලින් සම්පූර්ණයෙන් ලබා දීම සඳහා කැබිනට් තීරණයක් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ප්ලාස්ටික් සහ අනිකුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ලංකාවේ ඉදිරියට එන විශේෂ කර්මාන්තයක් සහ පරිසර ආරක්ෂාව සඳහා කරන වැඩපිළිවෙලක්, එක ජාතික වැඩපිළිවෙලක් විදිහට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මඩකල්ප දිස්ත්‍රික්කයේ ඒ යෝජනා ආවොත් කර්මාන්ත අමාත්‍යාංශයේ උපරිම සහයෝගය සඳහා ලබා දෙන්න.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8 විධිවිධානවල හා 2025 පෙබරවාරි 21 දින සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද? අද දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 8 දක්වාද විය යුතුය? අපර භාග 8ට කථානායකතුමා පාර්ලිමේන්තු කල්තබී.
සභාව එකඟද?
නැහැ.